එකෙන් නම් නිවන් ලබන්න බෑ. නිවන් ලබන්න පුළුවන් නැත්නම් දුක නැති කරන මාර්ගයක් වෙන්න පුළුවන්. මේ බුදු ධර්මයේ විතරයි තියෙන අවබෝධය තියෙනවා නම් ඒකේ ප්‍රශ්නයක් නැහැ. වැඩි දෙන්නේ මේ අවබෝධය තියෙන කෙනා මේකට ප්‍රමාද වෙන්නේ නැහැ අරවටර කර. ඒවම විතරක් කරක. අදුදානේ ඒවා පෙරණ ගමන් ටික වෙලාවක් හරි මේකට ගන්න. එහෙමත් නොදාන කොටසක් ඉන්නවනේ. ඒගොල්ලන්ට ඉතින් ගැළවීමක් නැහැ. නේද? අපාගත වීමෙන් ගැළවිලා නැහැ, නිදිලා නැහැ. නේද? ඒකට සීලබ්බත පරාමාසය කියන එක තේරෙනවා. මේ ධර්ම මාර්ගයේ වෙන වෙනම ක්‍රම තියෙනවා දුක නැති කරන්න නැත්නම් සැපදමන. සැප ලබන හැටි මේ ලෞකික වශයෙන් සැප ලබන හැටි ධර්මයේ කියලා දීලා තියෙනවා. කවුකනන්නේ කපින් කරන්නේ. දැන් හම්බ කරන්න ගියාම එහෙමද හම්බ කරන්නේ? පුළුවන් නම් තියෙන බොරු ටික කොහොම කියලා කීයක් හරි කියවා ගන්න
ඕනේ. ඉන්න මේ වාරි කීයක් හරි වෙන්නේ.
එතකොට එතකොට මේ එක්ස්ට්‍රැක්ට් කරන්නේ කටදුද? සල්ලි තාවකාලිකව හම්බුයි. හැබැයි විඳින්නයි එතකොට ඒක ඒක දැන් බොරු කියන්නේ දුක් විඳින්න හිතාගෙනද සැප විඳින්න හිතාගෙනද? එනකොට ධර්මතාවය තමයි කර්ම විපාක දුක් විපාක. ඒක කරන්නේ හැබැයි දුක් විඳින්න හිතාගෙන නෙමෙයි. සැපරි දෙන්න හිතාගෙන. ඒගොල්ලෝ කියන්නේ එහෙම කරනම සැප ලැබෙනවා. එතන තියෙන්නේ ප්‍රඥාවේ අඩුකම. දුකයි දුකට හේතුවයි දන්නේ. අනිත් පැත්තට සැපයි සැපරි දෙන්න තියෙන හේතුයි දන්නේ. නේද? ඒ වගේ අයට තමයි බුදු ප්‍රඥාන මහත්ති ප්‍රමාවක් දෙන්නේ අර දැල්ලට පණින බල ගැටියෝ වගේ කියලා. දැන් පල ගැටියා දැල්ලට පණින්නේ දුක් විඳින්න හිතාගෙනද සැපම් දෙන්න හිතාගෙනද? පල ගැටියා දැල්ලට ඇදිලා එන්නේ සැපම් දෙන්න. එතන සැපක් තියනවා කියන බැරි විශ්වාසයෙන් තමයි දැල්ලට ඇදිලා එන්නේ. ඈ? ඌට නුවණක් නැහැ. ඔය දැල්ල නිසා මම දුකට පත් වෙනවා. ඒ අවබෝධය ආවනම් කවදාවත් දෙයිද අර එළියේ නඩනටාව එලක් කර කර ඉන්න කලකටිය නේද? දැල්ලට ගිහින් පිච්චිලා මැරෙන්නේ ඉත මේ ඔය අවබෝධය නෙවෙනා. ඔය දැල්ල මාව දුකට පත් කරන දෙයක් කියන අවබෝධය ආවනම් කවදාවත් දෙයිද දැල්ල? නැහැ. නේද? ඒකට ඒ අවබෝධය නැතිකම ප්‍රඥාව අඩුකම. මොකද සැප කියලා හිතාගෙන හිටියට එතන තියෙන්නේ දුක. අන්නවට තමයි අපේ සාමාන්‍ය නැක වෙලා. සැප කියලා හිතාගෙන ඉන්නේ අරව මේවා එකතු කරගන්න එක ගොඩ කරන්නේ. නේද? ඒකත් ඒක සැප කියලා හිතාගෙන කරන්නේ වැරදි වැරදි ටික ඒවා ගොඩ කරගන්න. ඒකත් තේින්නේ මේ වැරදි ටිකට විපාක ආගත වෙන නැත්නම් දුක්ඛාගත විපාක කියන්නේ. ඒකයි ඔය සතර ආපායෙන් නිදිලා නැහැ කියන්නේ. නෝන හැටි උනාම ඒක වෙනවා. එහෙමයි වැටෙනවා සීලබ්බත පරාමාසයට. නේද? ඒ කියන්නේ සතර විදිහ නැත්නම් දුක් නැති කරගන්න කියලා කරන්නේ වැඩ දෙක. ධර්ම මාර්ගයේ නේද? ධර්ම මාර්ගයේ හිතට බෙදලා තියෙනවා කර්මපර. නේද? හොඳ දේ කළොත් තමයි සැප විපාක ලැබෙන්නේ. අර්ථ දේ කළොත් දුක් විපාක ලැබෙනවා. ඔය අවබෝධයක් නැති අය තමයි මේ සීලබ්බත පරාමාසයට වෙන්නේ. එහෙමද?
ඒකම
අපිට අදාළ නැහැ. ඒක ගැන හොයන්නේ නැහැ. දැනට ධර්මයේ තියෙනවා ධර්මයේ හොයන්න. අතනේ පිරිහෙන දවසට පිරිහෙනවා අපි කැමති වුණත් නැති වෙනවා. ඒ කාලේ වෙනකොට පිට දීත දී කිව්වොත් එහෙම ඉතින් ආයි ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. නේද? එහෙනම් මේ සාසනේ තියෙන කාලේ එකෙන් ප්‍රයෝජනෙ ගන්න එක තමයි කරන්නේ. ඔතන ටිකක් නුවණින් තේරුම් ගන්නවා. දැන් ඔකෙන් කියන්නේ මේ ලෞකික උතරණ එකක්වත් කරන්න එපා කියලා. දැන් ලෙඩක් හැදුනහම බෙහෙත් ගන්න එපා කියන එක නෙවෙයි නේද මේ කියන්නේ. දැන් ડોක්ටර් ළඟට ගියා කියලා ඉවන හම් වෙන්නේ නැහැ කියන එක දන්නවා. ඒ වුණාට ලෙඩ වුණාම
උත්‍රෝ බලන්න නැතුව
බෙහෙත් ගන්න නැතුවේ කිකියෝ නේද? ඒ තම විහිංසකටපත් වීම. එතන නුවණ යෙදෙන්නේ නැහැ. හරි? එතකොට අපි ලෙඩක් හැදුනහම බෙහෙතක් ගන්නවනේ. නේද? ඒ වගේ තමයි සමන් දුකටපත් වුණහම සමන්ටම පක්කාරී පිළිතරණ දැන් මුකුත් කරගන්න බැරි වුණහම සමාවිත දෙවියන්ට වියදින්නවෙන්න පුළුවන්. ඒකෙන් සහනයක් තියෙනවනම් එහෙම කළාට ගැටලුවක් නැහැ. හැබැයි කොච්චර දෙවියන්ට කියදුවත් මේ දුකෙන් නිදන මාර්ගයට වැටෙන්නේ නැහැ කියන ඒ අවබෝධය තියෙනවා. මේ ආර්ය මාර්ගයේ ඉන්නේ. හැබැයි දෙවියන්ගේ මොනවා හරි ගන්න පුළුවන් නම් ගත්තා කියලා ඒක නවත් නැහැ. ඒ හරියට අර දෙවියන් බෙහෙත් ටිකක් ගන්නවා වගේ. නේද? තමන්ගේ විශ්වාසයක් තියනවා නම් මේකෙන් මොනවා හරි පිළිකරණක් දී කියලා. හැබැයි එතන අවබෝධය කියනවා දැන් අපි බෙහෙත් ගත්තා කියලා නිකන් ලැබෙනවා කියලා එහෙම හිතන්නේ නැහැ. මේක අවකාලික කෝලයක්. මේ පස්තරේ යන එකේ තියෙන තාවකාලික දෙයක් කොහෙද බලන්න. හරි. ඒක හරියට දිව්‍ය ලෝකේ යනවා වගේ එකට තමයි. පින් කරලා පින් කරාමේ වැරදකට අපාගත වෙන්න කැමති නැහැ දිව්‍ය ලෝකෙට ගියොත් හොඳයි. ඒකේ වරදක් නැහැ. වරද තියෙන්නේ ඒක තමයි මේ දුකෙන් මිදීම කියලා වැරදියට තේරුම් ගන්න ඕනේ. ඒ තාවකාලික සපක් ලබන්න පුළුවන්. ඒක හරියට දැන් කන්න දෙයක් හම්බ වුණාම ඒක කෑවා කියලා වැරදන්නේ නැහැ. නෑ නෑ මං කන්නේම නැහැ කියලා එකක් පිටිකලොත් ඒක මෝඩ කම නේද?
දැන්
මේ බඩ පිරුණා කියලා හම්බ වෙන නිවනක් නැහැ. බඩේ ඉන්නේ නේද පුළුවන් වෙයි ඒ මොහොතේ. හැබැයි එතන තේරුම් ගන්නවම මේක කාලා කොච්චර කෑවත් බඩ පැලෙනවා කෑවත් හෙට බඩ විදින එක නෑ නෑ. ඒ අවබෝධයෙන් එන්න ඕන. මේ අපි එක ලෙඩක් සමීප කරගත්තට තව ලෙඩක් හැදෙන්නේ නෑ කියන එක කියන්න බෑ. ඒ අවබෝධය තියෙනවා. ඒ දුකෙන් සම්පූර්ණ නිදන මාර්ගයක් නෙමෙයි. හා බෙහෙත් ගන්නවා ඊළඟට තව ඒ වගේම ඉන්ෂුරන්ස් ගන්නවා නේද? රෝගය චෙක්අප් කරනවා ඔව් බෙහෙත් බස්වලට වඩා වැඩි බෙහෙත් හැබැයි ඔව් ඔක්කොම බිව්වත් මැරෙන්න නැතුව ඉන්න පුළුවන් නේද? ලෙඩ නම් ඉන්න පුළුවන් නේද? සමහර විට ඒ බෙහෙත් දීලා ඊට වඩා වැඩ ආරයි අමෝ කීවා කියලා මේ බෙහෙත් නොබී නැපා. නැබැයි නුවණින් තේරුම් ගන්න ඔය බෙහෙත් නෙමෙයි තව බෙහෙත්. මහා කන්දක් දීුවත් ලෙඩ වෙන එකෙන් බේරිලා නැහැ, වයස යන එකෙන් බේරිලා නැහැ, මැරෙන එකෙන් බේරිලා නැහැ. මේ සතර යන එකෙන් බේරිලා නැහැ. මේ ජීවිතේ විතරක් නෙමෙයි ඊළඟ ජීවිතෙත් ඔය දුක්ඛිතම දින එකෙන් බේරිලා නැහැ. මේ තාවකාලික ලෞකික සැපක් පස්සේ තමයි
වේලවන්නේ.
අපි සැප කියලා හිතාගෙන ඉන්න දේ පස්සේ ලෝණ වගේ එකක් නියම ධර්මතාවය උනන්නේ. නියම දුකින් මිදීම කියන එක ඔතන. නියම දුකින් මිදීම තමයි මේ බුදු කෙනෙක් සර්වඥාණයෙන් දැකලා ඇත්ත ඒක දැකලා තේරුම් කරලා දීලා තියෙන්නේ. ඒ අපිට ලේසි කරලා තියෙන්නේ පෙන්නලා දීලා තියෙන්නේ. ඕනකම තියෙන කෙනාට කොහොම කියාවි ලැබුණා. 아무තේ හොන්න දෙයක් නැහැ. දහමක් තියෙනවා කියන්නේ. ඒක අපිට පෙන්නලා දීලා තියෙන අපට ඕනකම නැති එකක් නෙවෙයි. මේක තේරුම් ගන්න. ඒකට ඒ කියා දීලා තියෙන එකේ තමයි දකින්නවන දැන් ওই මාර්ගයට වැටෙන්න නම් එන මේ සංයෝජන තුන නැති කරන්න උත්සාහයක් කරන්න. අනාද සක්කාය දිට්ඨිය ඉතිරි කියලා ඉතිරි කරලා බලන්න. දැන් ඔබලන්ට තේරෙනවා විචිකිච්ඡාව නැති වෙන ධර්මයේ කොහේනකොට ධර්මයේ නැති වෙනවා නේද? අපි භාවනා කරලා ඒවා දකිනකොට ඒව ගැන සැක ටික ටික දුන්නේ නේද? ධර්මයේ ටික ටික අත්දිනකොට සැක ටික ටික දුන්නේ. අපම අත්දිනකොට තමයි සැක ඇත්තටම දුන්නේ නේද? ප්‍රත්‍යක්ෂ වෙනකොට තමයි සැක දුන්නේ. එතකොට මේ විචිකිච්ඡාව දුරු වෙනවා ධර්මයේ හැතිලෙනවා. සීලබද පරමාර්ථයෙන්ුත් සයින් වෙනවා. මොකද දැන් දන්නවනේ මේ ධර්ම මාර්ගයෙන් තමයි දුක නැති කරන්න පුළුවන්. ඒකට තමන් උත්සාහවන්ත වෙන්න තියෙන්නේ සක්කාය දිට්ඨිය නැති කරගන්න. මොකද අපි දැඩි දෘෂ්ටියක ඉන්නවා මේ මම මගේ කියන දෘෂ්ටිය කරගෙන. මම කියලා කෙනෙක් ඉන්නවමයි. නේද? මාව හොඳ තැනකට ගෙනියන්න තමයි කරන ඔක්කොම කරන්නේ. ඔව්. සක්කාය දිට්ඨිය තියෙද්දි මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකක්ද? වැරදි දැකීම. වැරදි දැකීම ඒක අපාගත වෙනම විදිහට වැරදි දැකීම නම් ඒක මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. හරි. ඒ නියත මිත්‍යා දෘෂ්ටිය. ඒකවල මිත්‍යා දෘෂ්ටියේ ඉන්න අයගේ අනිවාර්යයෙන්ම සක්කාය දිට්ඨිය තියෙනවා. ඒ මම වගේ කියන දෘෂ්ටිය අනිවාර්යෙන් තියෙන මිත්‍යා දෘෂ්ටිය ඉන්න අය. ඊළඟට ඔන්නයි ගොල්ලන්ට කොටක් අවබෝධයක් වෙනවා. නැහැ දිවී ලෝකේ යන විදිහකුත් තියෙනවා. හොඳ දේවල් කරලා හොඳ දේවල් කරලා හොඳ විපාක තියෙනවා. නරක දේවල් කරලා නරක විපාක එනවා. දැන් අන්න ඔය අවබෝධය එනකොට මිත්‍යා දෘෂ්තියෙන් මිදෙනවා. හැබැයි මිත්‍යා දෘෂ්තියෙන් මිදුණා කියන්නේ දිවී ලෝකේ යනවා නෙවෙයි. අවබෝධයක් ආවා. හොඳ වැඩවල හොඳ ප්‍රතිඵල තියෙනවා නරක වැඩවල නරක ප්‍රතිඵල තියෙනවා. තාම අපාගත වීමේ හැකියාවෙන් නැතිලා නැහැ. හැබැයි සුගතියට යන්න හැකියාවක් හදාගන්න. ඒ වගේ අවබෝධ තියෙන කෙනාට දිවි ලෝකේ යන්න පුළුවන්කම තියෙනවා. යනවා නෙවෙයි. හොඳ වැඩ කරලා යන්න අවස්ථාව තියෙනවා. ඒක දුක තමයි. දැන් මම ඉස්සෙල්ලා කරන්නේ දුක කරේ. ඒක අහගෙන ඉන්නකො ඉස්සෙල්ලා. දැන් ඒ අවබෝධය කියලා කර්මඵල අවබෝධය කියලා සක්කාය දිට්ඨිය නැති වුණා. මිත්‍යා දෘෂ්ටිය නැති වුණා. සමාධියක් ආවා. හැබැයි මේ ලෝකෙට අයිති සමාධිය ආවේ දැන් ලෝකෙ ජීවිතේ යහපත් කරන විදිහ. නේද? ඒකට සමාධියකට ආවා. ලෞකික සමාධිය. හැබැයි සාම සක්කාය දෘෂ්ටිය තියෙනවා. දැන් මාව යහපත් කරන්නනේ කොහොම කරන්නේ? මාව අපාගත නොවි දිවි ලෝකෙ. ආත්ම දෘෂ්ටිය තියෙනවා. පුද්ගලයන් නේද? සක්කාය දිට්ඨිය. එහෙනම් තමයි අන දැන් එහෙම ඉන්න කෙනාට තමයි සක්කාය දිට්ඨිය නැති කරන මාර්ගිකුත් වෙන්න. ආර්ය මාර්ගය කියන්නේ. ඒක තමයි ලෝකෝත්තර මාර්ගය. ඒක සක්කාය දිට්ඨිය නැති කරන මාර්ගය කියන්නේ ලෝකෝත්තර මාර්ගය. ලෝකෙට අයිති මාර්ගය නෙමෙයි. ලෝකෙට අයිති දෙයක් තමයි සක්කාය දිට්ඨියෙන් යන මාර්ගය. හරි? ඒක මිත්‍යා දෘෂ්ටියක් නෙවෙයි. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ තීපව් පිළිගන්නේ නැහැ. තීපව් පිළිගත්තා කියලා සක්කාය දිට්ඨියෙන් ඉඳෙන්නේ නැහැ. හැබැයි අපාගත වෙන ගතිය අඩු කරනවා. මොකද පව් කරන එක ටිකක් අඩු කරලා බයෙන් හරි අපේ යන බයයි. නේද? දුක් පිළිගන්නවා. ඒක නිසා දිවි ලෝකේ යන ආපාවට හොඳ වැඩ කරනවා. පව් කරන එක අඩු කරනවා. ඒක අර විද්‍යා දෘෂ්ටි ඉන්න කෙනාට වඩා හොඳයි. මේ ලෝකේ යහපත් කරනවා
කියන්නේ.
දැන් මොන බුදුදහම අහන කෙනා දකිනවා එහෙම දිව්‍ය ලෝකේ ගිය සුගතියේ ඉපදුනා මේ දුකෙන් ගැලවිලා නැහැ. දුක කෙලවර කරලා නැහැ. අන්න එහෙම කෙනා බලනවා එහෙනම් මේකෙන් මිදෙන්න මොකද කරන්නේ? එහෙම කෙනාට තමයි ධර්මයක් අහන්න කෙනාට මම මේ සංයෝජන තුනක් තියෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත ප්‍රාණ. ඒ තුන කඩාගෙන. ඔය අවබෝධයෙන් නේ නැහැ. අවබෝධය ආවා කියන්නේ සක්කාය දිට්ඨියට ඇදුවා නෙවෙයි. තාමත් තියෙනවා සක්කාය දිට්ඨිය. ඔව්. ඒක තේරෙන්නේ මම. ඒක නම් කියේ සක්කාය දිට්ඨිය තියෙනවා. ඈ. නෑ ඔය අවබෝධය ගත්තට පස්සේ ඊළඟට සක්කාය දිට්ඨිය කියන්නේ ඇයි කියලා හොයනවා. සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? ඒක ඇති වෙන්නේ ඇයි? එහෙම කෙනාට තමයි සක්කාය දිට්ඨිය නිදෙන හැකියක් තියෙන්නේ. ඒකට තමයි මේ බුදු කෙනෙක් දේශනා කරන්නේ මෙන්න මේ පටිච්චසමුප්පාදයක් තියෙනවා. පටිච්චසමුප්පාදන ධර්මතාවයක් තියෙනවා. එහෙනම් චතුරාර්ය සත්‍යයක් තියෙනවා. අන්න ඕක අවබෝධ කරගන්න. එතකොට සක්කාය දිට්ඨිය නිදෙනවා. එතකොට සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද? මම මගේ කියලා මම කියලා කෙනෙක් ඉන්නවා කියලා හිතෙන්නේ කොහොමද? දැන් ඕගලන්ට මම ඉන්නවා කියලා හිතෙන්නේ ඇයි? මම කියලා කෙනෙක් ඉන්නවා කියලා හිතෙන්නේ ඇයි? ඔය වචන දන්නේ නැති කෙනාට නම් ගහපායි. ඔයගොල්ලෝ පංචපාදානස්කන්ධය කියලා එකක් අහලා දැන් බලනකොට මේ බුද්ධාගම මේ ඇයිද මේක රක්කාය දිට්ඨිය. ඒ ඔය වචන ටික දැනගන්න නේද? ක්‍රිස්තියානිකාරයට නැද්ද රක්කාය දිට්ඨිය?
හැමෝටම තියෙනවා.
එතකොට එයාගෙන් අහුවොත් කියයිද මම මගේ කියලා හිතන්නේ ඇයි කියලා අහුවොත් මේ පංච උපාදානස්කන්ධෙන් ඉඳලා කියලා එයා කියයි.
එයා දන්නේ නැහැ.
ඒක තමයි ඇති. දැන් දන්නේ නැති කෙනාට රක්කාය දිට්ඨිය නේද? ඉතින් ඔයගොල්ලෝ දැනගෙනත් ඒකම ඒගොල්ලන්ට ඇයි මම වගේ කියලා හිතෙන්නේ? කවුරු හරි ඉන්නවා කියලා හිතෙන්නේ ඇයි? දැන් මෙහෙම හිතන්න අන්න ක්‍රිස්තියානි හරි මුස්ලිම් කෙනෙක් හරි ඉන්නවා. එයාගෙන් ඇහුවොත් මම මගේ කියලා දෙයක් තියනවාද? මම කියලා කෙනෙක් ඉන්නවාද? එයා ඔව් කියයිද නැහැ
කියලා?
ඔව් කියනවා. ඔව්. ඇයි මම ඉන්නවා කියලා කියන්නේ හුවොත් එයා මොකද්ද දෙන උත්තරේ? පංච උපාදානස්කන්ධේ කියයි.
ඒ
ඔයගොල්ලෝ කියන්නේ ඒවා. ඔය දන්න ධර්මයේ අමතක කරලා උත්තර දෙන්න මම ඉන්නවා කියලා හිතන්නේ ඇයි? එයාට කියා දෙන්න කියොත් මම කියලා කෙනෙක් නැහැ කියලා. එයා ඔය ඉන්නේ කවුද කියලා අහයි.
ඔයා පිළිගන්නේ
නැහැ. ඔය කාගේ ශරීරෙද කියලා අහන්නේ. එයා පිළිගන්නේ නැති එක හරි. එයා ධර්ම දන්නේ නැහැ. අපිට එයාට කියා දෙන්න බෑ කියන්නේ අපි ධර්ම දන්නේ නැහැ. එයා අහන ප්‍රශ්න ටික තේරුම් ගන්න. එයා අනිත් පැත්තට මොකක් අහයිද? අපි එතන මම කියලා කෙනෙක් නැහැ කිව්වොත් ඔය ඉන්නේ කියලා මේ ඉන්නේ කියලා මොකද්ද පෙන්නන් ඉන්නේ කියලා හරි මේ එතකොට ඇයි මම ඉන්නවා කියලා හිතලා තියෙන්නේ ශරීරේ නිසා නේ නේද ඒක අපරාම මේ සාමාන්‍ය තත්ත්වයට යන්න ඔය දන්න ටික අමතක කරා අර මේව පංච උපාදාන සම්දි අර මේව කියන්න ගියා මේ සාමාන්‍ය දේ අමතක කරගන්න. ඇයි මම ඉන්නවා කියලා හිතන්නේ? ශරීරයක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? ශරීරය. මේ ශරීරය තමයි මම හරි මගේ කියලා හරි හිතන්නේ. වෙන ශරීරවලට හිතනවද මම කියලා? නැහැ. නේද? තමන් ළඟ තියෙන ශරීරය නිසා හිතෙනව නේද මම කියලා? මගේ කියලා හිතෙනව නේද? ඈ මේ අත් කකුල් ඇස් නාස කන් කට උස කොණ්ඩේ ඔවා කාගේද? ඔය කියන්නේ ඔයද කිව්වේ මම මගේ කියලා හිතුනේ ඇයි කියලා නේදවා? වචන ගොඩක් නම් දීලා මහලු. අර තමයි මේ වචන රටපාඩම් කරන්න ගියාම එන්නේ මේ මේ තමන් ඉන්නේ කොහෙද කියලා අමතක
වෙනවා.
මේක නේද වින්කල්ලා බලන්නේ සම්පූර්ණ එකම ආරම්භ. ඔව් නිකන් හිතන්න මම
ඉන්නවා
කියලා දෙන්නේ එතකොට අපේ ශරීරයක් තියෙනකොට හිතලා තියෙනවා හිතනවා මම ඉන්නවා. සමහර වෙලාවට හිතනවා නේද ශරීරෙ කොහෙද දන්නේ මම ඉන්නේ. ඔවිනානේ
ඒකට තමයි දෙවිස්තුන් කියවන්නේ
වැඩිද ධර්මන්නේ ඊටපස්සේ අපි පිටේ විද්‍යාලේ ඉංජිනේරු ශිෂ්‍යයන් භාවනා කියලා මම ඒගොල්ලන්ගෙන් අහුවද මම ඒගොල්ලෝ හිත කියන්නේ මම කියලා නෑ. හිත දෙන්නේ කොහෙද කියලා හොයන්නේ. මම ඉන්නේ කොහෙද? මේ ශරීරේ කොයි කෑල්ලෙද මම ඉන්නේ කියලා හිතට හොයන්නේ. දැන් අපිට නිකන් හිතනවා ශරීරේ නේද මම ඉන්නවා කියලා නේ. එතකොට දැන් ශරීරේ නේද මම ඉන්නවා කියලා හිතන්න පුළුවන් විදි තියෙනවා. ඔන්න ශරීරය ඇතුලේ කොටේ හැරි හැදිලා ඉන්නවා. දැන් කොහොමද දැන් කොහොමද ඒ වගේ හිතෙනවා මේක ඇතුලේ කොටේ හැරි ඉන්නවා.
ඒක කියන්න පුළුවන් උස්ම දෙකෙන් විතරයි. මේ උස්ම තමයි මම කියලා
කියන්නේ. ආ ඒකයි. එයාට කියනවා උස්ම තමයි මම කියන්නේ. ඔය හිතන එක විදිහට. ඇයි හිතන?
ඒක උස්ම උස්ම ගියන් බලේ. නෑ නෑ ඒක කියන්නේ.
ඔව්. ඒකට උස්ම තමයි මම.
ඔව් එහෙම වෙන්නේ.
මොනවාරි වාදිනවා. මම කියන්නේ මොකක්ද? කොයි විදිහටද?
දෙවිස්තුරේම හොයලා බලනකොට ඒකෙත් නැත්නම් මොකේද තියෙන්නේ?
දැන් අපිට මම ඉන්නවා කියලා හිතලා තියෙන ශරීරයේ හින්දා නේද? ශරීරයක් තිබුණ නැත්නම් එහෙම හිතෙයිද මම කියන්නේ? නැත්නම් තව කෙනෙක් මේ හිත අවකාශෙ මෙතන කෙනෙක් ඉන්නවා නේද? නෑ. ශරීරයක් වෙනවා නේද කියන්නේ මම කවුද ඉන්නවා? ඒක ශරීරේ නිසාම මම කියන හැඟීම ඇවිල්ලා තියෙනවා නේද? මම හරි තව කෙනෙක් හරි කියන පුද්ගල හැඟීම ඇවිල්ලා තියෙනවා නේ. ඔන්න ඔය දැන් තේරුම් ගන්න ඔය සක්කාය දිට්ඨියක් ඇවිල්ලා තියෙනවා. ඒක නැති වුණා. ඕක තමයි සක්කාය
දිට්ඨිය.
මලමිනිය කියනවා අතන කවුද ඉන්නවා කියනවා. කොල්පරන්න දැන් ඉන්නවා කියන්නේ. පණ තියෙන ශරීරයක් දෙන්නා නේද අතන කවුද ඉන්නවා කියන්නේ. ඔව්. ඒකට මේ ඒ කියන්නේ හිතන්න පුළුවන් ශරීරයක් වෙනවා නේ. දැන් මෙරිලාද කියලා බලන්නේ කොහොමද? කවුරු හරි එන්න මෙරිලා වගේ ඉන්නවා. කොල්ලා බලනවා. උස්පාර්ට් නාඩිය අල්ලලා
ඔයිතල බලන
මොකක්ද මේ හොයන්නේ? පණ තියෙනවද කියන්නේ? පණ තියෙනවා කියන්නේ මේ දැනෙනවද හිතන්න පුළුවන් ඉතින්. නේද? ඒකට ශරීරයේ විතරක් තිබුණාට මදි දැනීම හිතන්න පුළුවන් වෙනස්කමක් නේද? දැනෙන ගතියක් තියෙනවා. කට්ටකින් හරිය අහලා බලනවා. දැඟලුවක් හරි. පණ තියෙන පණ තියෙනවා කියන්නේ එතන කෙනෙක් ඉන්නවා කියන එක නේද? නේද? මැරිලා නම් කෙනෙක් ඉන්නවා කියනවා. නෑ. එතකොට ඔහේ මැරිච්ච ශරීරයක් විතරයි එතන. කෙනෙක් නෑ. පුද්ගලෙක් නෑ එතකොට. නේද? එතකොට මේ පණ තියෙන ශරීරයක් මුල් කරගෙන අපිට හිතෙනවා කෙනෙක් ඉන්නවා. නේද? දැන් බලන්න ඔය ශරීරය කියන්නේ රූපයක් නේද? ඒකට මේ රූපයේ මුල් කරගෙන කෙනෙක් ඉන්නවා කියලා හිතෙනවා. එතකොට එයා කොහෙද ඉන්නේ? ශරීරයේ තුල කියලා නේද? එතකොට රූපයේ තුල මම ඉන්නවා කියලා හිතුණා. ඒකට කියනවා සක්කාය දිට්ඨිය. දැන් එහෙම තමන්ට හිතෙනවා නම් ඒක තේරුම් ගන්න සක්කාය දැඟලුවා තමයි ඉතින් අපි දන්නා ඔක ටික වෙලාවයි දඟලස් කියලා නේද? කුණා කුණාගේ නැට්ට කැඩුනහම දඟල දඟල ඉන්නවා නේද? ඒ වුණාට අපි කියන්නේ එතරම් මොනෙක් ඉන්නවා. අනිත් කොටද තමයි උන්ට ඉන්නවා. නේද? අපි දන්නා අර ටික වෙලාවක් පොඩි තිබිලා නැති වෙලා යනවා. එතකොට ඔව් පණ තියෙන ශරීරයක් තියනවා නම් ඔන්න කෙනෙක් ඉන්නවා. ඔව් දැන් අපේ අතක් කැපුවා කපලා ඉස්සලොත් එහෙම ඒ අතේ කෙනෙක් ඉන්නවද කියන්නේ. මේ ඉතුරු කොටස ගමයි ඉන්නේ. හේ කැලි කපාගෙන ඉන්නේ අයින් කරන්න පුළුවන් නම් බලා ගන්න පුළුවන් කොතනද අන්තිමට මම ඉන්නේ.
ඒකෙන්
නේද මම කිව්වේ බලන්න. ඒක ස්කෝර් කරන්නේ ඒකද? මම කියන්නේ නෑ. දැන් බලන්න ඔය මම හොයන්න ගියාම හිතන රූපයේ තුල තමයි ඉන්නේ මම. ඔය ශරීරයේ තුල තමයි ඉන්නේ. ඔකට කියනවා සක්කාය දිට්ඨිය. එහෙම නැත්නම් හිතනවා ඔය මම තමයි ශරීරය වගේ තියෙන්නේ. මම රූපවත්යි කියලා හිතනවා. මම තමයි මේ ශරීරය වගේ තේින්. ඒක තියෙන දැනක් නෙමෙයි.
මේ
ශරීරය වගේ තේින්නේ. මම. කවුරු හරි හිතුවොත් අපි දැන් ආගමේ එක්කෙනාගෙන් අහන ඔයෝ කියන මම කොහෙද ඉන්නේ? මේ තියෙන්නේ මේ තේින්නේ. මේ මාව තමයි ওই ශරීරය වගේ තේින්නේ. එහා කියන එකෙන් කරදර නැහැ නේද? කවුරු හරි හිතුවොත් මම කොහෙද ඉන්නේ? මේ ශරීරය වගේ තේින්නේ. එහෙම හිතන එකක් තියෙනවා නේද සක්කාය. මම රූපවන්ත. ඉතින්ලා කියන්නේ මේ ශරීරේ කොහේ හරි ඉන්නවා. නා පුළුවන් නම් හොයාගන්න. ශරීරයේ තුල මමයි. අනිත්‍යක තමයි මේ ශරීරයේ රූපවන්ත. බැරිද පුළුවන් ද කියලා පස්සේ හොයාගන්න. දැන් එහෙම හිතන ගතියට කියනවා සක්කාය දිට්ඨිය කියලා. ශරීරය තුල මම ඉන්නා කියලා හිතනවා නම් ඒක එක්තරා විදිහක සක්කාය දිට්ඨිය. ඊළඟ මම තමයි මේ රූපවන්තව තියෙන්නේ කියලා හිතනවා නම් ඒකත් සක්කාය දිට්ඨිය. දැන් ශරීරය තුල ඉන්නා කියන එක සක්කාය දිට්ඨිය. හරි. ඉතින් මම රූපවන්තයි මේ ශරීරය වගේ තේින්නේ මම කියලා හිතන එකත් සක්කාය දිට්ඨිය. ඊළඟට මා තුල තමයි මේ රූපේ තියෙන්නේ කියලා හිතනවා. ඉතලගේ රූපේ තුල ගහයි මං ඉන්නේ කියලා. තව විදිහකට හිතන්න බලවා මං තුල තමයි මේ රූපේ තියෙන්නේ. ඒක තව ආකාර සක්කාය දිට්ඨිය. ඉතලගේ කොහෙද ඉන්නා කියලා. ඒ තුන්වෙනි ආකාරය හතරවෙනි ආකාරය මතයි. ශරීරයේ තුලමන් ඉන්නා කියවයි. මම තමයි මේ ශරීරයේ වගේ තේන්නේ. මම රූපවන්තයි. දෙවෙනි. ඊළඟ මා තුල තමයි ශරීරයේ තියෙන්නේ. රූපය රූපය කියන්නේ මම කියලා පිටකරන්නේ. ශරීරය කියන්නේ මම. දැන් කියන්නේ අර හුස්ම කියන්නේ මම දින නැහැ. ඒ තව සක්කාය දිට්ඨිය. කොහේද රූපේ මම කියලා කිව්වොත් ඒ නව ආකාරයක්. එතකොට ඔන්න දැන් බලන්න හතර ආකාරයකට හිතෙන්න පුළුවන්. මේක එක ආකාරයකට නෙමෙයි. එකකින් මිදෙනකොට තව එකකට වැඩ. නේද? මම ඉන්නවා කියන එක ඔන්න බලන්න කොච්චර දැරීම ඉන්නවද මේ රූපේ මුල් කරගෙන. නේද? මම ඉන්නවමයි කියලා හිතෙනවා. ඔය හතර ආකාරයෙන් ඕන එකකට හිතෙනවා. ඊළඟට අපි ඉස්සෙල්ලා දේවා ශරීරයේ ඉතරක් තිබුණාට නම් මම කියන්නේ නැහැ නම් මලමිනිය අතට කියන්නේ නැහැ මම ඉන්නවා. එහෙම කියන්නේ නැහැ. එතකොට හිතෙනවා නෑ නෑ ශරීරයේ ඉතරක් තිබුණාට නම් කෙනෙක් ඉන්නේ නැහැ. රමනාක් තියෙනවා. වේදන. කට්ටකින් එනලා බලන්නේ බාර තියෙනවා. නේද?
වේදනාව මමයි
එන්නේ. ඒ වේදනාව ඇයි එනලා බලන්නේ? දෙනවනේ දැන් මැරිච්ච තත්ත්වයේ ඉන්නවා මැරිලාද කියලා දන්නේ නැහැ අපිට කරන්නේ කිට්ටු වෙන්න බය එකක් එකින් නෑ නෑකට ඉඳන් ටික අල්ලකින් වගේ යන්නේ ඌට පිස්තෝල වලනවා නේ මොකද මේ බලන්න විදෙනවද කියලා බලන්න විදෙනවනේ එතන මොකද්ද මේ විශ්වාස කරන්නේ වේදනාව තියෙනවනම් මනස තියෙනවා නැත්නම් කෙනෙක් ඉන්නවා ඔන්න දැන් වේදනාව හින්දා මම තියෙන හිතාගන්න. නැත්නම් කෙනෙක් ඉන්නවා කියලා. වේදනාවක් තියෙනවා නම් අතන මම ඉන්නවා. වේදනාව විඳින කෙනෙක් ඉන්නවා. කියලා අපි දැඩිව විශ්වාස කරනවා නේද? ඒකයි ගලන්නේ අර. වේදනාව නම් ඔන්න ඒක. ඒක
උඩ කිහිප මොල් ජගනක්.
ඔය ඉතින් සර්පයාට ඉතින් හැඟීමක් පෙන්වන්න නැත්නම් එන්නට එතකොට කියන්නේ නැහැ නේද කෙනෙක් ඉන්නවා වේදනාවක් තියනවා නම් උන්ට රිදෙනවා නම් තමයි අතන ඉන්නේ රිදෙන්නේ නැත්නම් අපිට ප්‍රශ්නයක් නැහැ එතන නැහැ මොකෙක් ප්‍රශ්නයක් ශරීරයක් විතර නේද පුද්ගලෙක් දාන්නේ එතකොට වේදනාවක් තියනවා නම් අන්න පුද්ගලෙක් ඉන්නවා කියලා අපි දැඩිව විශ්වාස කරනවා නේද එතකොට බලන්න දැන් ඉතලා ශරීරය මුල් කරගෙන මම ඉන්නවා කියලා හිතුවා. දැන් වේදනාව මුල් කරගෙන කෙනෙක් ඉන්නවා කියලා හිතනවා. එතකොට මරක තියාගන්න ඊළඟට වේදනාව අරගෙන තර හතර ආකාරයකම ඉන්න පුළුවන්. ඒ වයින් ඕන එකකින් හිතෙන්න පුළුවන් මම ඉන්නවා කියලා. නැත්නම් කෙනෙක් ඉන්නවා. ඈ? ඒ කියන්නේ වේදනාවමයි කෙනා කියලා හිතන්න පුළුවන්. නැත්නම් වේදනාව ඇතුලේ කොහේ හරි ඉන්නවා කියලා. නැත්තම් ඒ කෙනා ඇතුලේ තමයි වේදනාව තියෙන්නේ. එයාට තමයි වේදනාව දැනෙන්නේ. නේද? ඔව්. එතකොට ඒ මම වේදනාව විදිහට තේරෙනවා. නැත්තම් පුද්ගලයා තමයි ওই වේදනාව විදිහට පෙන්වන්නේ කියලා හිතන්නේ. එතනක් තියෙනවා හතර ආකාරයක්. නේද? ඒ ඔපින් මොන විදිහට හිතුණා? මොකද්ද ඔය ඇවිල්ලා තියෙන්නේ? සංස්කාරය. තේරෙනවද? ඒ සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නවා නේද? ඈ? ඕනිකම් වචන ගොඩ දාගත්තට හරියන්නේ නැහැ. නේද? අපි වචන පිට කියලා කියනවා ආ දැන් මගේ සක්කාය දිට්ඨිය නැති වුණා කියලා. ඔය ඉන්නේ කවුද? කවුද මුතරනේ? මරුණා කියන්නේ ඉතින් මේ ශරීරයේ දැන් කිසිම වේදනාවක් නැහැ සංඥාවක් නැහැ නේද? හිතන ගතියක් නැහැ. ඔව්. එක එක විදිහට තීරණය කරනවා. මරුණා කියලා තීරණය කරන්නේ කොහොමද? තාම වෛද්‍ය විද්‍යාවේ හරියටම හොයාගන්න බෑ කොයි වෙලාවෙද මරුණා කියලා. ඒක එක එක විදිහට කරන්නේ. නැත්නම් ඒක විදිහකින් හොයලා කියන්න පුළුවන්. එක විදිහකින් කියන එක වැරදි වෙන්න පුළුවන්. එක පැත්තකින් මැරිලා ඉවර වෙනකොට මෙන්න ආයි පණ ඇවි. එහෙම කේසස් තියෙනවා නේ. ක්ලිනිකල් ඩෙත් කියලා කියලා පැත්තකට දානවා. එතන ඔතේ ඉන්නම් දඟල. සාංශ දවස් දෙක තුනකට පස්සේ පණ ඇවිල්ලා. එහෙම වෙන වෙලාවක තියෙනවා. මොකද? ආම හරියටම කොයි වෙලාවෙම මැරුණාද? හරියටම මැරුණා කියන එක තාම කියලා තියක් කියන්න බැහැ. ඒක අනුමානයක් විතරයි. මොකද මේ ශරීරය ගැන අරව මේවා ගැන ලැබුණා කියන්නේ හිතාවු වෙන්නේ නැහැ ඔබ. ඔව්. ඉතින් දැන් ගන්න.
සම්ප්‍රදායම මුදින්
වැඩේ තියෙන්නේ ওই ශරීරේ මොකවත් නොවි ජීවත් වෙන්න පුළුවන්. ඒක තමයි නිරෝධ සමාපත්තිය කියන්නේ. නිරෝධ සමාපත්තියෙන් ලැබෙනවා වගේ තමයි. ඒක අපු වෙන්නේ නැහැ මේක. ඈ? ඉතින් ඔතන තේරුම් ගන්න තියෙන්නේ දැන් ඔබ ගැන කතා කරන්නේ නැහැ. මොකද ඉවරයක් වෙන්නේ නැහැ. ඉතින් ධර්මයට අදාළව එකට ඉන්නේ. එතකොට ශරීරය මුල් කරගෙන නැත්නම් රූපය මුල් කරගෙන මම ඉන්නවා කියලා හැඟීම එන්න පුළුවන් ඒක හතර ආකාරයකට එන්න පුළුවන් හතර ආකාරයෙන් එකක් ශරීරය තුල මම ඉන්නවා කියලා එක කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ නෑ මම තුල තමයි ශරීරය ඉන්නවා කියන්නේ තව කෙනෙකුට හිතෙන්න පුළුවන් නේද නැත්නම් මමමයි ওই ශරීරය කියලා තව කෙනෙකුට හිතෙන්න පුළුවන් නැත්නම් මාව තමයි ඒ රූපවන්ත කියලා ශරීරය විදිහට තේින්නේ කියලා එනිකට හිතනවා. ඔය කොයිකෙන් හිතුණත් අන්තිමට ඇවිල්ලා තියෙන්නේ මම ඉන්නවා කියන දෘෂ්ටිය. ඒකට කියනවා සක්කාය දෘෂ්ටිය. ඒක රූපේ මොල් කරගෙන හතර ආකාරයක් තියෙනවා. ඔය වගේම වේදනා මොල් කරගෙන ඔය වගේම හතර ආකාරයක් එකකින් එන්න පුළුවන්. ඊළඟට පඤ්ඤාව මොල් කරගෙන ඔය හතර ආකාරයෙන් එකකින් එන්න පුළුවන්. ඊළඟට සංඛාර මොල් කරගෙන ඔය හතර ආකාරයෙන් එකකින් එන්න පුළුවන්. ඒකට විඥාණය අල්ලගෙන ඔය හතර ආකාරයෙන් එක විදිහකට හිතන්න පුළුවන් මම ඉන්නවා කියලා. විඥාණයමයි මම කියලා හිතන්න පුළුවන්. නේද? එතකොට ජාති පහක් තියෙනවානේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන. ඔය හැම එකක්ම අල්ලගෙන හතර ආකාරයෙන් එකකින් එන්න පුළුවන්. එක විදිහකට එන්න පුළුවන්. හරි. ඉතිආකාරයෙන් එකපාර වෙනව නෙවෙයි. ඔය අපි එකකින් මෙදෙනකොට අර ඉතුරු දහන්නේ තව එකකට පන්නනවා. ශරීරයෙන් මේවම කියලා කියනකොට නෑ නෑ ශරීරය ඇතුලේ කොහේ හරි ඉන්නවා. ඒ තව දෘෂ්ටියකට පන්නනවා. ඉතින් හොයනවා කො මම මම කියන තැන අල්ල ගන්න පුළුවන් නම් එයා වරගෙන කොහේ හරි පෙට්ටියකට දාන්න පුළුවන් නම් ශරීරයක් ඇත්තද තියෙන්නේ පුළුවන් වෙයි එතකොට ඔන්න ඔය හතර ආකාරයේ තමයි සාස්ත්‍වතවාදෙකයි විච්ඡේදවාදෙකයි වැටෙන්නේ සාස්ත්‍වතවාදී කියන්නේ මොකක්ද ඇත්ත කියන දෘෂ්ටිය. ඒ කියන්නේ පවතින. ඉදිරි මෙරි යන කෙනෙක් ඉන්නවා. සදාකාලික. එයා තමයි දෙවියන් වහන්සේලාට හරි, බ්‍රහ්මයාලට හරි, බ්‍රාහ්මණ සත්ත්වයට හරි, එහෙම නැත්නම් මේ පරිසරයේක විශ්වයට හරි ගිහිල්ලා එකතු වෙන්න. මොකද නැත්නම් කෙනෙක් තියෙන. ඒක ආත්ම දෘෂ්ටිය. ඒකට කියනවා සාස්ත්‍ර දෘෂ්ටි හරි තව කොටසක් තර්ක කරනවා නෑ ඒ පෙර ආත්ම බොරු ඊළඟ ආත්මෙත් බොරු නේද මේ ජීවිතේ විතරයි මේ කාලේ ওই ශරීරේ තියෙන කන් ඉන්නවා ශරීරේ ඉවරට ගම ඉවරයි ඒ කියන්නේ ශරීරයමයි මම කියලා හිතන අය ඒ දෘෂ්ටියට කියනවා උච්ඡේදවාදී කියලා භෞතිකවාදී මාක්ස්වාදී කියලා කියන්නේ. ඒකවලු පෙර ආත්ම විශ්වාසෙකුත් නැහැ. ඊළඟ ආත්ම විශ්වාසෙකුත් නැහැ. නේද? මේ ශරීරයේ තියෙන කන්නේ කාට ඉරේ නැතිනහම ඉවරයි. අපි ඒ සංගමයකුත් තියෙන කට්ටිය ඉන්න මම එක දවසක් අලගෙදරට ගියා මේ දන්නේ කෙනෙක්. බොරල කනක් ගෙදෙට ගන්නේ. ඉතින් එතන ඉවර වෙලා ඒ කෙනෙක් කතාවක් කළා මේ ඉතින් අපි විශ්වාස කරන්නේ ආයෙ නෑ සුබ දිනවා කියලා ඒ නිසා ඔබට සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. අදගානේ හොඳ වෙලාවට නිකම් සැකල දේවල් කියලා කිව්වේ නෑ. ඒ දෘෂ්ටියෙන් මිදිලා. වෙනකට එල්ලුවට නිවන ලැබෙන්නේ නැහැ කියන ඒකෙන්වත් අඩු කරන්නේ නැහැ. දුරු එහෙම දෘෂ්ටියකටත් යන්න පුළුවන්. මේකට කියනවා උච්චේවාදී. ඒකට ප්‍රධාන දෙකක් තියෙනවා. ඇත කියන දෘෂ්ටියයි නැත කියන දෘෂ්ටියයි. කර බුදුරජාණන් වහන්සේ දේශනා කරන කච්චායන ගොත්ත සූත්‍රයේ කියලා එකක් තියෙනවා. ඒක ලෝකයා ඇත කියන දෘෂ්ටියට වැටෙනවා මේ හට ගන්න හැටි දැක. දැන් මොනවා හරි හට ගන්න හැටි උපදින හැටි දැක්කම තියෙනවා කියන දෘෂ්ටියක්. තවත් කොටසක් ඉන්නවා මේ නිරෝධ වෙන හැටි දකින්න. මෙරිලා යන හැටි වැය වෙන හැටි දකින්න. එහෙමයි කියනවා නැත කියන දෘෂ්ටිය. මේ ශරීරේ විනාශ වෙලා යන හැටි දැක ඒකෙන් තමයි නැහැ. නැත කියන දෘෂ්ටිය. ඒක තමයි. හටගන්න හැටි දැකලා කොටසක් වටෙනවා. ඇත කියන දෘෂ්ටියට විනාශ වෙන හැටි දැකලා නැත කියන දෘෂ්ටියට වටෙනවා. හරි. ඔය දෙකම දෘෂ්ටි දෙකක් කියලා දේශනා කරනවා. තථාගතයෝ ඔය දෘෂ්ටි දෙකටම රැකෙන්නේ නැතුව පටිච්ච සමුප්පාදය දේශනා කරනවා. ඇත යන දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. නැත යන දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. ඔය දෙකටම නැති මධ්‍යම ප්‍රතිපදාවක් නැත්නම් පටිච්ච සමුප්පාදය දේශනා කරනවා. තේරුම් ගන්න මධ්‍යම ප්‍රතිපදාව ඉන්නේ ඔය අන්ත දෙකටම වැටෙන්නේ නැති වෙනකොට. ඇත ඉන්නවා කියන දෘෂ්ටියක් නෙමෙයි. නැත කියන ඒ දෘෂ්ටියක් නෙමෙයි. මේ දෙකම දෘෂ්ටි. ඒ කියන්නේ අත දෙක. ඇත්ත ඇති නැති නෙමෙයි. යථාභූත ස්වභාවය නෙමෙයි. හරි? මේ යථාභූත ස්වභාවය දකින්න නම් දැනගන්න ඕන කියන මේ පටිච්චසමුප්පන්න බව. කටේ පටිච්ච සමුප්පන්න බව කියන්නේ හේතුඵලවාදය කියන්නේ. මොකද්ද හේතුඵලවාදය කියන්නේ? හේතුන් තියෙනකොට මෙහෙම ඵලයක් පෙන්වුම් කරනවා.
හේතු නැති වෙනකොට ඵලය නැහැ.
හේතුන් තියෙනකොට ඵලය තියෙනවා. හේතුන් නැත්තම් ඵලයක් නැහැ. නිරෝධ.
සර් මම ජීකින කොටලින්
එයා හොයන එයා හොයන්න බැරි. මම ඉන්නවා කියන එක එක දෘෂ්ටිය. මම නෑ කියන එක තව දෘෂ්ටිය. නෑ නෝක තේරුම් ගන්න. මම ඇත කිව්වත් සක්කාර දෘෂ්ටිය, මම නැත කිව්වත් සක්කාර
දෘෂ්ටිය.
මම කියන කෙනා කොතනද ඉන්නේ කියන්නේ සක්කාර දෘෂ්ටියෙන් අහන්නේ දැන්. මම කියලා කෙනෙක් ඉන්නවා එයා කොතනද ඉන්නේ කියලා මම අහන්නේ. ඉන්නවා කියන එක දෘෂ්ටියක් කියලා මම කියන්නේ. ඇත්ත කියන එක දෘෂ්ටියක්. දෘෂ්ටියක් කියන්නේ ඇත්ත ඇති හැටි නෙවෙයි. හරි? ඒක දෘෂ්ටිය දෘෂ්ටිය විදිහට තේරුම් ගත්තාම ওই ප්‍රශ්නේ නැති වෙනවා. දැන් අපි මොකක් හරි නේද? නැති දෙයක් තියෙනවා කියලා හිතාගෙන ඒක කොහෙද තියෙන්නේ? දැන් අපිට උපමාවක් දුන්නා ගන්න. දැල්ල පහන් දැල්ලක්. නේද? මොන දැන් දැල්ලක් පේන්න තියෙනවා. පානක් වස්තු කරලා තියෙනවා කියන එක. ඌලක් ඇවිල්ලා උඩ නිවේ. දැන් අහනවා අර පොඩි ළමයි ඉන්න ළමයිට අහනවා. මේ දැල්ල කොහෙද තියෙන්නේ? දැන් කොහෙද මේ දැල්ල තියෙන්නේ? දැන් උනාට පස්සේ අහනවා දැන් කොහේද ඇල්ල කොහෙද හැංගිලා ඈ දැන් මොකද්ද වෙන්නේ උත්තරේ දැන් ළමේ කඩදා අහනවා මට ඒ දැල්ල ඕන කොහෙද ඒ හැංගුවේ කොහෙද කොහෙද හැංගුවේ දැන් කොහේ ඉන්නා කියලාද කියන්නේ පුළුවන් උත්තරද බොරුවක් කියන්නට උත්තරයක් දෙන්න පුළුවන් ළමයා රවටන්න නෙමෙයි දැන් මේ බැල්ල කොහෙද ගියේ කියලා
තේරුම්
ගන්න එක කියන්නේ. ඔව් කොහෙද ගියේ කියලා. ඒක ඉවරින් දැන් ගියේ කියලා හරියන්නේ නැහැ. එයා අහන්නේ කොහෙද ගියේ. ඒක ඉවර වෙන එක මගේ ප්‍රශ්නයක් නෙවෙයි. මට ඕන බැල්ල. දැන් මෙතන හිටියා කොහෙද? දැන් තේරෙන්නේ නැහැ කොහෙද ගියේ. මොකද්ද දෙන්නේ? ඒක සිතිවිලි. වෙන දැල්ලක් දෙන්නත් වෙන පානක්පත් කරලා දෙන්න බැහැ. ආයෙපත් කරලා දෙන්න. මේ තිබුණේ කොහොමද? ඈ?
මොනද තිබුණා කියන්නේ?
උඩ කීය බහින් දැන් ඕ කොහෙද හැන්නේ? ඔයි
පැත්ත.
ඈ? මේකේ මේ. දැන් මොකද්ද යාට තේරුම් කරලා දෙන්න වෙන්නේ? දැන් හොයා ගන්න පුළුවන් තැනක දැල්ල ඉන්නවද? නැත්නම් කොහේ හරි නැතිලා ඉන්නවද දැල්ල? අන්න ඕකට දෙන වචනේ තමයි නිරෝධය කියන්නේ. දැන් දැල්ල නිරුද්ධයි. නිරුද්ධයි කියන්නේ නැති වුණා නෙමෙයි. නැති වුණා නම් පාරම නැති වුණා නම් කොහෙද වෙන්නේ? නිරුද්ධයි කියන්නේ ඒවා පිටුරුවක් නැහැ. කතා කරනවත් බැහැ නිරුද්ධයි. නිරෝධය නිරෝධේ නැති කිරීම මේ නැති කළ සොයාගෙන හදුවත් ඒක තේරුම් ගන්න තියෙයි තමයි කියන්නේ අර එකතු වෙලා යනවා කොහේ හරි ඉන්නවා එහෙනම් ආයේ එකතු කරන්නත් පුළුවන් නේද කොහේ හරි ඉන්නවා නැවත හද ගන්න නම් නැහැ මේ හේතුන් ටික යෙදিলা තියෙනකොට ඒක තියෙනවා. ඔය හේතුන් නැති වුණොත් දැල්ලක් ගැන කතා කරන්න පුළුවන්ද? බෑ. දැල්ල නිරෝධයි. හරි. හේතුන් තියෙනකන් ඒක ගැන කතා කරන්න පුළුවන්. හේතුන් නැත්නම් ඒක ගැන කතා කරන්න බෑ. දැල්ලක් ඉල්ලන්න එපා හේතු නැහැ. දැල්ල හද ගන්න හේතු ටික නැහැ. ඔයා මේ හේතු ටික හදස් කළොත් දැල්ලක් හද ගන්න. එහෙම කිව්වොත් ඔයා තේරුම් ගන්නේ නැහැ. ආයේ මෙන්න සෙලුයි දිගයි දාලා කිතුරක් ගහලා අපත්තු බලක් ගන්න ආයේ හකගන්නේ ඒ ස්වභාවයක් පෙන්වුම් කරා. හැබැයි මේ අර තියෙන කලින් තිබුණ දැල්ල නෙවෙයි. මේ මොහොතේ හේතුන් ටික අවබෝධ කරගන්න නිසා විද්‍යමානයි. හරි. ඔන්න ඔය අපි ධර්මතාවය තමයි පරිච්ඡ සම්පාදනය. මේ හේතුපත්යන් යෙදෙනකොට විද්‍යමානයි. හේතුපත් යෙදෙන්නේ නැත්නම් ඒ ගැන කතා කරනවත් බැහැ. කොට මම කියන දෙයක් අන්නවම කියනවා මම කියලා හිතන්න විද්‍යමාන වෙන හේතු හේතනකට මම කියන කතාවක් තියෙනවා හේතුන් නිදෙන්නේ නැත්නම් නිරුද්ධ ආයේ එක කොහෙද තියෙන්නේ කොහෙද ගියේ ඇයි කතා නැහැ ඈ දැන්න නීතිියා වගේ නැහැ ඒ දවන්නා වගේ ධර්මතාවය මේ පටිච්චසමුප්පාද ධර්මතාවය කියන්නේ මේ පටිච්චසමුප්පාද දැක්කහම දැල්ල ඇත තියෙන දෘෂ්ටියට එන්නේ නැහැ දැල්ල නැත තියෙන දෘෂ්ටියට එන්නේ නැහැ දැල්ලක් නැහැ කිව්වොත් කියනවා කිව්වොත් ඒ දෙකටම නැතුව පැහැදිලි කරන විදිහ තමයි මේ හේතුන්‍ය කරනකොට එහෙම දෙන්නු කරන්නේ. හේතුන්‍ය දෙන්නේ නැත්නම් දෙන්නු කරන්නේ නැහැ නිරෝධ. ඒකට අන්ත දෙකටම නැති පැහැදිලි කිරීමකුත් තියනවා නේද? ඔන්න ඔබ තමයි කටයුතු පාරදාරණ කරන්නේ. එතකොට අපේ අවිද්‍යාවයි මෝඩකමයි යෙදෙනකන් තියෙන ලෝකයක් තියෙනවා. අවිද්‍යාවයි මෝඩකමයි යෙදෙනකන් තියෙන ලෝකයක් තියෙනවා. හරියට අර වතුරට යෙදෙන බල්ලට බල්ලෙක් ඉන්නවා. ඒ අවිද්‍යාව මොනවායි යෙදෙනකන් බලන්නේ. අවිද්‍යාව කියන්නේ ඇත්ත දෙහිටි දන්න. අවිද්‍යාව යෙදුනේ නැත්නම් මුලාව යෙදුනේ නැත්නම් කියන්නේ අපිට පිළිගන්නවද වතුරේ ගල්දේ? නැහැ. ඒක නිරෝධයි. ඒක බල්ලා හටගන්න හේතු ටික තියනකන් අවිද්‍යාව මුලාව තියනකන් ගල්දේ. ඒ හේතු යෙදෙන්නේ නැති වෙනකොට නිරෝධයි. ඒකයි. හේතුපත්යන් යෙදෙනකොට පටිච්ච සමුප්පන්නයි හේතුපත්යන් යෙදෙන්නේ නැතිකොට නිරෝධයි. ඒතර පත්‍යා කියන එකයි නිරෝධා කියන එක තමයි පටිච්ච සමුප්පාද වෙන්නේ. අවිද්‍යාව යෙදුණා අවිද්‍යාව පත්‍යයි. සංකාර. සංකාර පත්‍ය වෙනවා. ඒ ඥාන විද්‍යාව යනවා දුක කියනකම් පත්‍ය. හේතු පිට යෙදෙනවා. අවිද්‍යාව යෙදුන්නේ නැත්තම් නිරෝධයි. සංකාර නිරෝධයි. සංකාර හටගන්නේ නැහැ. අවිද්‍යාව නැත්තම් සංකාර නැහැ. ඒ කියන්නේ දැල්ල ඇතුලෙන්න හේතු නැත්තම් දැල්ලක් නැහැ. හටගෙන නැහැ. නිරෝධ. අවිද්‍යාව නිරෝධ සංකාර නිරෝධ. දෙළු ඉතිරි මේකට නැත්තම් දැල්ල නිරෝධ. හරි. ඒකට නිරෝධ. සංකාර නිරෝධ නම් විඥාන නිරෝධ. විඥාන නිරෝධ නම් නාම රූප නිරෝධ. නාම රූප නිරෝධ නම් පලායන නිරෝධ. පලායන නිරෝධ නම් පස්ස නිරෝධයි පස්ස නිරෝධන වේදනා නිරෝධයි වේදනා නිරෝධන සංඛා නිරෝධයි සංඛා නිරෝධන උපාදාන නිරෝධයි උපාදාන නිරෝධන භව නිරෝධයි භව නිරෝධන ජාති හට ගැනීමක් නැහැ හට ගැනීමක් නැත්නම් ඉතුරුත් නැහැ ජරා මරණ ශෝක පරිදේව අනන්ත වෙලා දෙන්න වෙන්නේ නැහැ හටගත්තේ අර වතුරට එගෙන බලලා බල්ලෙක් හටගත්තු නිසා තමයි හඳන්න වෙලා තියෙන තරහ ගන්න එන්නේ. නේද? අවිද්‍යාවෙන් මුලාවෙන් හදාගත්තු බල්ල. අවිද්‍යාව මුලාව යෙදුනේ නැත්නම් බල්ලෙක් හටගත්තේ නැහැ, හටගත්තේ නැත්නම් තරහ ගන්න හේතුවක් නැහැ. ඇලෙන්න ගැටෙන්න කෙනෙක් නැහැ නේද? ඔව්. අවිද්‍යාව කියන්නේ මොකක්ද? ඇත්ත ඇටි ගැටි. නෝදන්න. යථාභූතය නෑ ඇත්ත ඇත්ත නබයන් කරනකොට අපි එක එක ඒවා හිතා ගන්නවා අවතන මෙහෙම වෙන්නේ යතන මෙහෙම වෙන්නේ ඒවට කියනවා මුලා දැන් එක එක විදිහට මුලා වෙන්න පුළුවන් දැන් ඇත්ත ඇත්ත නබන්න කෙනා එක එක දේවල් හිතා ගන්නවා නේද නේ ඒවා එක එක කෙනාට වෙනස් මේ මුලාව එක එක කෙනාට වෙනස් ඒ හිතා ගන්න දෙයක තියෙනවා සංකල්ප. හිතෙන් සකස් කරගන්න දෙය. ආ ඔතන මෙහෙම දෙයක් වෙන්නේ. දැන් අන බල්ලෙක් ඉන්නවා. අන සංකල්පය. හිතෙන් හදාගත්තු දෙයක්.
අමනන්ත ඉතිවි එන්නේ කියලා කියනවා නේ සංකල්ප.
ඒවා ටිකක් ඕ දැන් දිනා නැහැ. පදේ ඉඳලා ඉන්නවා. පදේ ඉඳලා ඉන්නකොට එන්නේ. ඒකට එක නිවැරදි. ඒ ඉන්න දෙන්නේ පදෙන් දෙන්නේ නේ ගැහැට පිළිතුරු. ඒකට කියනවා විදාරණ. පදෙන් දෙන්නේ හිතේ. හොඳයි. ඉතුරු ටික හිතලා හොයාගන්න දැන් මම ඉන්නේ කොහෙද කියලා. මම ඉන්නා නම් කොහෙද ඉන්නේ කියලා හොයාගන්න. හොඳයි. ඉතින් මේ කාලය තුල අපි ගොඩක් ධර්මයේ හැතිුණා භාවනා කළා සාකච්ඡා වලදීුණා ඒකට මේ කාලෙ ඉඳන් හොගෙන හොඳ සීලයක් රැකුණා සමාධිය වැඩුණා ප්‍රඥාව ඉතින්න පුළුවන් කමක් කරනවා ඒක තමයි ප්‍රඥාව. ඒක තමයි නිදර්ශනය කියන්නේ. කොයින ගතිය සම්මතේ ගතියට එනම් පිළිගන්නේ නැතුව නුවණින් බලන. ඒක තමයි ප්‍රඥාව නැත්නම් නිදර්ශනය කරනවා. නිදර්ශනය කරනකොට වැඩෙන්නේ මොකද්ද? කලින්ට වඩා දැන් ටිකක් ප්‍රඥාව තියෙනවා. කනවමයි නම පොඩි ඉන්නේ කියලා බලන්න කියලා ඊට වඩා මම හිතන්නේ විදිහක් තියෙනවා නේද? එහෙම තමයි ප්‍රඥාව වඩන්න තියෙන්නේ. ඒක කියන අපි දර්ශනය කරනවා. ධර්මයේ කනුව නිවසනවා. ඒකට නවන පහරන ප්‍රඥාව පහරන. ඒක පිළිබඳ සමාධි ප්‍රඥාව වැඩිවන කියලා අපට වෙන්න පුළුවන්. ඒ ප්‍රතිපත්ති පූජා මහානි සංසතුසල් සුළු මොහොතක්ේ නිදර්ශනා වැඩුව දාන 100ක් උත්තරක මහා සංගරත්නයක දාන 100ක් දුන්නට වඩා අනුකම්පිතයි. ඒලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ තරමට විශාල ප්‍රකාර සම්භාරයක් කරගත්තා කියලා මතක වෙන්න පුළුවන්. ඉතින් කරගත් විලාසක ප්‍රතිලාව තියන මොඩල් කරන්න. ඉතින් කැමති දෙවිදේව සම්මාන්තේලා ගන්න. මේ තියෙන මොඩල් එකක් අපිටපත් වෙනවා. මේ කිරු වෙලින් කරගන්න ඉස්සර උසම ධර්මා වෝදේ විකන ඉන්නේ හේතු වාදනා වේවා.